ඊළඟට Honorable Nalin Ruwanjiwa Fernando, you have 11 minutes.
මුලසුර ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අද IMF වැඩපිළ ගැනත් එම වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම තුළින් මේ ලබා දෙන විවාදයට අවස්ථාව ලබා දීම පිළිබඳ මගේ පළවෙනිම ස්තුතිය ප්‍රකාශ කරනවා. මං හිතන්නේ පහුගිය කාලේ විපක්ෂය අපි සියලු දෙනා මේ ආණ්ඩුව ලබා ගන්න වෙලාවේ මතු කරපු තර්කයක් තමයි මේ වැඩපිළිවෙලට මේ ආර්ථික ප්‍රතිසංස්කරණයට එහෙම නැත්නම් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන පුජ්‍යලයට අයිතියක් එහෙම නැත්නම් අයිතිවාසිකමක් තියනොද මේ ජනාධිපතිකමේ ඉන්න එහෙම නැත්නම් මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ජනවරමක් එහෙම නැත්නම් අයිතියක් තියනවද කියන එක නගපු විශාල තර්කයක්. එතකොට අපි මුලින්ම මේ ගැන කතා කරද්දී එතුමා මේ රටේ නායකත්වයට පත්වෙන්නේ මේ රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව තමයි එතුමා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉද්දී ජනාධිපතිවරයෙක් තමන්ගේ දුර කාලේ අයින් වුණාම ඒ ඊළඟ ජනාධිපතිවරයෙක් පත් කරගන්න වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුවේ තුල තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම තුන් දෙනෙක් මේ ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, ඩලස් සරහපෙරොම් මැතිතුමත්, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් මේ තරගයට ඉදිරිපත් වුණා. ඒ අනුව ඒ ඡන්දේ වැඩි බහුතරයක මනාපය අරගෙන තමයි එතුමා මේ රටේ ජනාධිපතිවරයා වශයෙනුත් ඒ වගේම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ආර්ථිකය හදන වැඩසටහනේ පෙරගමන් කරුවා විදිහට කටයුතු කරන්න ආරම්භ කළේ. මං හිතන්නේ ඊයේ දවසේ ඇතුළත් අද වෙද්දිත් අපි මේ අද කතා කරන IMF වැඩපිළිවෙල තුළ එතුමා ලබාගත්තු මේ රජය ලබාගත්තු කැබිනට් මණ්ඩලය වගේම රජය ලබාගත්තු මේ ජයග්‍රහණ එහෙම නැත්නම් මේ වැඩපිළිවෙල සාර්ථකත්වය තුළ එතුමාගේ ඒ පත්වීම පිළිබඳ තියෙන ගැටලුව මං හිතන්නේ අපිට අයින් කරන්න වෙනවා. මොකද හේතුව ඕනම නායකයෙක් තමන්ගේ වැඩපිළිවෙල සාර්ථක වෙනවා නම් තමන් ලබා දෙන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවා නම් මේ රටේ ජනතාවත් මේ රටේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් ඒ ගැන විවාදයක් එහෙම නැත්නම් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගතු නැහැයි කියන එක තමයි අපි සියලු දෙනාම දන්නේ. ඒ නිසා තමයි මම මුලින්ම මේ IMF එක වැඩපිළිවෙල ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ IMF වැඩපිළිවෙල ගෙනිච්ච ඒකට නායකත්වය දුන්නු නායකයා ගැන මම මුලින්ම සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි අපි වෙළඳ අමාත්‍යාංශය දිහා ගත්තොත් මේ රටේ අපිට පසුගිය මාස 7ක් 8කට ඉස්සෙල්ලා මේ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික නැතුව මේ රටට අවශ්‍ය කරන විදුලිය පැය 24න් පැය 7ක් 8ක් නැතුව එහෙම නැත්නම් මේ රටට අවශ්‍ය කරන ගෑස් ටික නැතුව මේ රටේ ආහාර පෝලිං ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී ආහාර රටට ගෙන්න ගන්න ඩොලර් ප්‍රමාණය නැති වෙද්දී තමයි මම මේ වගකීම බාරගත්තේ. එතකොට මේ වගකීම් විශාල වගකීම් තියෙන වෙලාවේ ඒ අවස්ථාවේ මේවා ගැන දැනුම මේවා ගැන විශාල අදහස් එහෙම නැත්නම් විශාල දැනුමක් තියෙන පුජ්‍යලෝ සමහර වෙලාවට මේකෙන් මග ඇරියා. එතකොට එයා ඒ කිව්වේ මේක අපිට කරන්න බෑ මේ වගේ වෙලාවක මේක බාර අරගෙන අපේ දේශපාලනේ විනාශ කරගන්න බෑ එහෙම නැත්නම් මේ රට ඉස්සරහට බාර ගන්න ඉන්න අපිට මේක බාර ගත්තොත් අපි ඉස්සරහට දේශපාලන අනාගතේ ඉවරයි කියන එක තමයි අපි සියලු දෙනා ඒ කාලේ ඇහුවේ. විශේෂයෙන්ම අපිට තිබ්බේ මූල්‍ය අරබුදයක්. මූල්‍ය අරබුදයේ වෙලාවේ අපි ඒ ගැන විශාල වශයෙන් අදහස් ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු විපක්ෂේ හිටියා. විශාල දැනුමක් තියෙන මන්ත්‍රීවරු හිටියා. මේවට ගතියුතු ක්‍රියාමාර්ග ගැන විපක්ෂිදන් අදහස් දක්වපු මන්ත්‍රීවරු හිටියා. අපි එයාට ආරාධනා කෙරුවා මේ සම්බන්ධව වගකීම් බාරගන්න. මොකද්ද කෙරුවේ? ඔළුවේ අත තියාගෙන කිව්වා මේක කරන්න බෑ. පුළුවන් නම් අපි බාර ගන්නවා. ඒ නිසා මේක කරන්න බෑ. එයාගේ නායකයන්ටත් උපදෙස් දුන්නා ගන්න එපා මේක මේ වෙලේ ගන්න එපා අපිට කරන්න බෑයි කියන එක. ඒ නිසා තමයි ඒ විපක්ෂයේ වලේ වගකීම් බාරගත්තේ නැත්තේ. තමන්ගේ විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාට කිව්වා මේක බාර ගන්න එපා මේ ආර්ථික මේ කලමනාකරණය අපිට කරන්න බෑ. ඉතින් අපි කිව්වා එහෙනම් මේ IMF එක එනවා මේ අයිම් වැඩපිළිවෙලත් එක්ක ඔයාලා කරන්න මේක කියලා. එතකොටත් කිව්වේ මේ නෑ මොන එක මොන වැඩපිළිවෙල ආවත් ඒ තරම් දුරටවත් අපිට මේක ඇදගෙන යන්න බෑ මේ රටේ ආර්ථිකය. එනිසා අපිට මේ වක්කීම් බාර ගන්න බෑ කියන එක ඔය අය කිව්වා. එනිසා තමයි අපි කියන්නේ අපි මේ සියලු ප්‍රශ්න තියදී අපි මේ වක්කීම් බාර ගත්තා. ඒ නිසා තමයි අද අපිට හැකියාව තිබුණේ මේ IMF වැඩපිළිවෙල තුළට ඇතුල් වෙලා මේ IMF වැඩපිළිවෙල ආරම්භ කරන ස්ථානෙට අපි අද ඇවිල්ලා තියෙනවා. මේකෙන් අපිට කාලයක් තිබ්බ ප්‍රශ්න අපි ගන්නා විචඳ ගත්තා. එකක් තමයි අපි සමහර අවස්ථාවේදී අපේ වෙනවත් රටවල් එක්ක තියෙන බැඳීම් වල වෙනස්කම් අපි තිබ්බා. ඒව හරහා අපිට විවිධ බලපෑම් ඒ වගේම විවිධ ප්‍රතිඵල අපිට ලබන්න සිදු වුණා. නමුත් අපි මේ IMF වැඩපිළිවෙල තුළ අපි ලෝකේ තියෙන සියලු බලවත් රටවල් එහෙම නැත්නම් අපි ලබාගත්තු ණය තියෙන සියලු රටවල් එකට එකතු කරගත්තා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය වැනි විශාල බලවත් රටවල්, යුරෝපය වැනි විශාල බලවත් රටවල් සියලු දෙනා අපි එක ස්ථානයකට ගත්තා. ඒ අපේ IMF වැඩපිළිවෙල සාර්ථක කරගන්න. ඒ නිසා අපි අදත් අපි ඊට පස්සෙත් අපේ වැඩපිළිවෙල වෙන්න ඕන මේ සියලු රටවල් එක්ක එක පාර්ශ්වයක එක පාරක යන්න අපි අපේ ප්‍රතිපත්ති තියාගන්න ඕන. පසුගිය කාලේ අපි අතින් මේ ප්‍රතිපත්ති ගිලිහුණා. ඒ ගිලිහුණු ප්‍රතිපත්ති තුළ අපේ රටට නරක අත්දැකීම් අපිට ලබා ගන්න හැකි වුණයි කියන එක අපි සරලව දන්නවා. ඒ නිසා අපි අද ඒකත් එක්ක මේ වැඩපිළිවෙල අපිට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේකේ මූල්‍ය ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් මූල්‍ය විනයක් අපි හදාගත්තා. විශේෂයෙන්ම අපිට තිබ්බ පහුගිය කාලේ අත්දැකීම තමයි අපි දේශපාලන වශයෙන් ඒ වගේම අපි අපේ මූල්‍ය ප්‍රතිපත්ති අපි වෙනස් කෙරුවා. අපි මූල්‍ය අපි සමහර වෙලාවට අපිට අවශ්‍ය කරන දේ නෙමෙයි අපි කෙරුවේ. අපේ බදු ප්‍රමාණය අපි හිතුවට වැඩිය අඩු කරගත්තා. අපේ ආදායම නැති කරගත්තා. අපි සියලු දේ අපෙන් අත වෙන්න ඕන දේවල් අපි හරියට කෙරුවේ නැහැ. නමුත් අපි නැවත මේ IMF වැඩපිළිවෙල තුළ ඒ අයගෙත් අපි අදහස් යෝජනාත් එක්ක ඊටත් වැඩිය මේ රටට අවශ්‍ය කරන දේ එක්ක අපි මේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවා. ඒ නිසා තමයි අපිට ඒ බදු ලබා ගන්න වැඩපිළිවෙලට අපිට යන්න උනේ. ඒ වගේම අපේ නාස්තිය දූෂණය අඩු කරන වැඩපිළිවෙලට අපිට යන්න උනේ. ඒ වගේම අපේ වියදම් අඩු කරගන්න වැඩපිළිවෙලට යන්න උනේ. ඒ වගේම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු වලට ඇරෙන්න මුදල් යොදවන්න නැතුව මුදල් ආරක්ෂා කරගන්න අපි වැඩපිළිවෙලට ගියේ. මේකේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. මං හිතන්නේ මේ මාස 7ක් 8ක් ඇතුළත මෙච්චර ආර්ථික පරිහානියේ ආර්ථික කඩාවැටීමේච්ච රටක් නැවත යම් තත්ත්වයකට යම් මට්ටමකට ගේන්න හැකියාව ලැබුණේ අපි මේ පහුගිය මාස 8ක් 9ක් තුළ කරපු වැඩපිළිවෙලයි කියන එක මම තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි අදටත් අපි විශේෂයෙන්ම කතා කරනවා අපිට සහන ලබා දෙන්න ඕන රටේ ජනතාවට. රටේ දුප්පත් ජනතාවක් ඉන්නවා සහන ලබා දෙන්න. මං ඊයේ දැක්ක හර්ෂදීල සිල්වා අපේ ගරු මන්ත්‍රීතුමායි අදහස ප්‍රකාශ කරනවා. එතුමා කියනවා මරටේ දුප්පත් මිනිස්සු ඉන්නවා. එයාට මේ විදුලි බිල දරා ගන්න බෑ. හැබැයි අපිට විදුලි බල මණ්ඩලය පාඩු කරගන්නත් බෑ. ඒතකොට අපි එහෙනම් කරන්න ඕන විදුලි බල මණ්ඩලයට මේ
2 more minutes
මේ මිල දෙන්න ඕන. හැබැයි ඒ ඒකක 30ට වැඩි අයගේ ඒ අමතර වියදම අපි ආණ්ඩුවෙන් දෙන්න ඕන කියන එක. මේ කොයි ක්‍රමේ ගත්තත් මං හිතන්නේ අපිට එන්නේ ආපහු රටට මේ බරක් එහෙම නැත්නම් රට මේක දරා ගන්නවා. අපි මේක නෙමෙයි කරන්න ඕන. අපි රටේ ජනතාවගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. එහෙනම් අපි හැමදාම මේ කරන්නේ අපේ පඩියට අපි දීලා තියෙන ආදායම මදි මිනිස්සුන්ට අපි හැමදිස්සෙම ඒ ගානට ජීවත් වෙන්න කියලා කියනවා. කවදාකවත් මේක කරන්න බෑ. පඩි වැඩි කිරීමක් කරන්න නැත්නම් ආදායම වැඩි කිරීමක් කරන්න නැත්නම් කවදාකවත් මේ රටේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එයාට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික ලබා ගන්න, ඒ අයගේ පහසුකම් ලබා ගන්න ඒ මුදලට හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන ආදායම් වැඩි කරගන්න ආර්ථිකයක් හදලා දෙන්න මිනිස්සුන්ට. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි කල්පනා කරන්නේ අපිට දැනට තියෙන ආදායම් මාර්ග ඉතාමත් ශක්තිමත් පවත්වා ගන්න. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය අපනයනය කරලා අපි ලබා ගන්න විදේශ විනිමය වැඩි කරගන්න එක, එහෙම නැත්නම් අපේ ප්‍රේෂණ වැඩි කරලා ඒ ජනතාවට පහසුකම් දීලා ප්‍රේෂණ එවන ජනතාව රැකගන්න එක, මේ සියලු දේන් අපි බලාපොරොත්තු වෙන රටේ ආදායම් වැඩි කරන ගමන් මේ රටේ අනිකුත් ජනතාවට අවශ්‍ය කරන එයාගේ ආදායම් මාර්ගය වැඩි කරගන්න එක. මේක පහුගිය කාලේ අපි එච්චර හිතන්නේ නැහැ. අපි ආර්ථිකය ගෙනියනවා. රටේ ජනතාවට පඩි වැඩි කරන්නේ නැහැ, රාජ්‍ය සේවකයාට පඩි වැඩි කරන්නේ නැහැ. හැබැයි ඒ ගානට ජීවත් වෙන්න ඕනයි කියලා බඩු අඩු කරලා දෙන්නයි කියලා කියනවා. කවදාකවත් බඩු අඩු කරන්න බෑ කවදාකවත්. යම් සීමාවක පවත්වා ගත්තත් අපි උදාහරණයක් ගත්තොත් තාල් කිලෝ එකක් රුපියල් 60ට 70ට දෙන්න කියලා කියනවා. හැබැයි අවශ්‍ය කරන යෙදවුම් කරපුවම හාල් කිලෝ එක රුපියල් 110ක් 15ක් වෙනවා. එහෙම කරන්න උත්සාහ කරන කාලේ ඒ නිෂ්පාදකයා නැති වෙනවා විතරයි වෙන්නේ. එතකොට ඒ ගොවිතැන නැති වෙනවා. ඉතින් මේක අපිට කරන්න බෑ. වැඩි මිලක් ලබා දෙන වැඩපිළිවෙලක්, එහෙම නැත්නම් ආදායම් වැඩි කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන, අපි දැන් මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල තුරින් රටේ ජනතාවට අවශ්‍ය කරන සහන ලබා දීලා ඉදිරියට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරමින් බොහොම ස්තුතියි සියලු දෙනාට.
ස්තුතියි. ඊළඟට හොනරබල් ඉරාන් වික්‍රමරත්න, you have 13 minutes.
ස්තුතියි. අර්බුදය ඇති කරපු අය අර්බුදයට දැන් විසඳුමක් ඉදිරිපත් කරනවා. කරන්න නුදුන්න කණ්ඩායම ඒව කරන්න එකඟ වෙලා. ඇතනම අපි එක ගැන සන්තෝසයි. මොකද මේ කරන්න විරුද්ධ වන කණ්ඩායම දැන් එකඟ වෙලා මේ තැනකට තල්ලු කරගෙන යන එක ගැන. නමුත් ඇත්තටම මම බැංකුවට ගිහිල්ලා ණයක් ගත්තාම ගෙයක් ගන්න ගේ අරගෙන මාසිකව බැංකුවට ගෙවාගෙන යන්න ඕනේ. කලකට ගෙවාගෙන ගිහිල්ල ඊපස්සේ ගෙවන්න බැරුව යනවා. ඊපස්සේ කලකට පස්සේ බැංකුව කියනවා ගේ සින්න වෙන්න යනවා කියලා. මම ඊටපස්සේ ගිහිල්ල බැංකුව එක කතා කරලා කොහොම හරි බැංකුව කැමති කරව ගන්නවා තවත් ණයක් මට දෙන්න. ඊටපස්සේ මම ගෙදර ඇවිල්ලා කිරිබත් කනවා, රාචින්න පත්තු කරනවා. ওই වගේ වැඩක් තමයි ඇත්තටම මෙතන මේ කතා කරගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ හරිද, ජාත්‍යන්තර මූල්‍ය අර මුදල එක්ක තිබුණ ගිවිසුමේ අපිට තියෙන ගැටලු ප්‍රශ්න මේවයි. මොකද අපි ජාත්‍යන්තර අර මුදල එක ගනුදෙනු කළා, EFF එකක් තිබුණා, අපි ආණ්ඩු කරනකොටත් EFF එකක් තිබුණා. තේරුණා නේද? ඉතින් මේකේ තියෙන්නේ මේකේ මේ ගැටලු ප්‍රශ්න ගැන. මම පළවෙනිම කියන්න ඕනේ, I want to say something about the IMF's transparency policy from their report. It says here IMF's transparency policy allows for the deletion of market sensitive information and premature disclosure of the authority's policy intentions in published staff reports and other documents. We can understand there being a sensitivity about market information and that not being disclosed. But what we do not agree with is the premature disclosure of the authority's policy intentions. If you have policy intentions, why don't you disclose it? We argued right through that even if the 225 cannot be kept informed, at least they should have had an in-camera session with the finance committee in parliament and talked about the policy intentions. That was the responsibility of the government. The government did not discharge that responsibility, and we are critical of the disclosure policy of the IMF, and I need to make that absolutely clear, because others always try to come and teach us about our disclosure policies. At least there could have been a debate. And we see this only when the president tables this in parliament. And here, if I were to read a few things on the context and development from the report itself, it says, despite progress made under the 2016-19 EFF program, in other words, it's saying that the earlier program, there was progress in it, despite 2017 drought, 2018 political crisis, and 2019 terrorist attacks. It further goes on to say, income tax and value-added taxes, VAT, and I'm reading from the report that it's in English, were drastically pricing mechanisms were discontinued, right? Drastically. And it says VAT were drastically cut in the late 2019 when the new government came. Estimated revenue losses were like 2% of GDP. The automatic fuel pricing mechanism was discontinued. These we introduced in the last period. It was discontinued by this government. And legislative reforms to enhance central banking autonomy and fiscal rules were suspended. A central bank autonomy bill had been drafted, but this government came in and they didn't bring it to parliament. And now they are talking about it 3 years later on actually bringing this to parliament. And then also I'm quoting from the report, this is page 5 from the report that I'm quoting. It says, usable gross international reserves declined from 7.6 billion at the end of 2019 to 1.6 billion, less than 1 month of imports at the end of 2021. This is from the report what the IMF is talking about of the past period and what has happened in the present period. Me arthikaya arbudaya ethikale, me kandayama arthika arbudaya ethikale, me kandayama ekata waga kiyanna one. දැන් අපි මේ රට ගලව ගන්න හදන්නේ ඒ ප්‍රශ්නයෙන් ඒක නිසා තමයි අපිට මේ ඇති වෙලා තියෙන විශාල ගැටලුව විශාල ප්‍රශ්නය මේ හේතුවයි so the transparency policy then the situation that has been created inflation උද්ධමනය තමයි අපිට වෙලා තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය එක පැත්තකින් බලපුවාම 100%කට විතර ගියා ආහාර උද්ධමනය අනික එක 70%කට විතර ගියා CCPI එක Colombo Consumer Price Index එක 22 සැප්තැම්බර් මාසයේ 70%යි ජනවාරි මාසයේ 154%ට බැහැලා තිබෙනවා. ඇයි මේ සල්ලි අච්චු ගහපු නිසා ප්‍රධාන වශයෙන් මේ හේතුව නිසා තමයි මේ දේ ඇති වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ කිව්වා මොන පිස්සුද IMF එකට යන්න ඕනේ නැහැ. මොක කොහෙටවත් යන්න ඕනේ නැහැ. මේක අපි දන්නවා විසඳන්න සල්ලි අච්චු ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. විකල්පය මොකක්ද කියලා. ජනාධිපති මෙතන ඇවිල්ලා අහනවා විපක්ෂයෙන් අහනවා IMF එකට විකල්පය මොකක්ද කියලා. ජනාධිපතිතුමාගේ අර දෙපැත්තේ ඉන්න අයගෙන් අහන්න ඕනේ විකල්පය මොකක්ද කියලා. නැත්නම් ජනාධිපති අනිත් පැත්ත හැරිලා ඔය කණ්ඩායමෙන් අහන්න තිබුණේ විකල්පය මොකක්ද කියලා. මොකද අපි EEF එකක් තිබුණා 2016 16 17 18 19 EEF එකක් තිබුණා. ඉතින් විකල්පයේ ප්‍රශ්නේ තිබෙන්නේ අපි එක නෙමෙයි. අපිට මේ වෙන වෙන ගැටලු ප්‍රශ්න රාශියක්ම තියෙනවා මොකද මේක පිළිබඳව මුලින් කතා නොකළපු නිසා දැන් බැංකු ක්ෂේත්‍රය ගැනත් මේක සඳහන් කරනවා NPL එක non performing loans එක කියනවා 2021 අවසානයේදී 7.6යි සැප්තැම්බර් මාසේ 22 19.9යි නමුත් මේකෙම කියනවා IFRS quality deterioration එකක් තියෙනවා කියලා අධික ලෙස quality deterioration එකක් තියෙනවා කියලා ඉතින් අපි මම දැම්මම කියනවා දැන් ඊළඟට තියෙන්නේ IMF එකට පස්සේ තියෙන්නේ ණය දුන්න පාර්ශවයන් සමග ඉන්දියාව ජපානය චීනය සමගත් පැරිස් කබ්බයක් සමගත් ඊට පස්සේ පුද්ගලීකව ISB ගත්තයක් සමග සාකච්ඡාවල් තියෙනවා ඒ සාකච්ඡාවල් වලට යනකොට අපි මුලින්දලා කියපු දෙයම කියනවා හැයා කට් එකට යනකොට අපේ අභ්‍යන්තර ණය හැයා කට් එකට යන්න එපා අපේ බැංකෝ අපි ආරක්ෂා කළ යුතුයි මේකේ කියනවා ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා කියලා මම ඒක කතා කරන්න යන්නේ නැහැ විස්තරාත්මකව ඒ නිසා ඒවා අපි ආරක්ෂා කළ යුතුයි ඉතින් අපි ඒ ස්ථාවරය දැමම සඳහන් කරනවා මේක අපි විසඳන්න යනකොට අපි බැංකු පද්ධතිය අපි ආරක්ෂා කළ යුතුයි එතකොට මෙතන ලොකු ගැටලු ප්‍රශ්න තුනක් තියෙනවා මම ඒ තුන ගැන කතා කරන්න යනවා එකක් ඇවිල්ලා මේ බදු ක්‍රමය ගැන තර්කයක් නැහැ ආදායම වැඩි වෙන්න ඕනේ බදු ඉහළට යන්න ඕනේ අපි 2010 දී ආණ්ඩුව ගන්නකොට 2015 දී වගකීම ගන්නකොට අපේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 10%ක් විතර අපි 2019 දී අයින් වෙනකොට 13%කට කිට්ටු වුණා දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට එතකොට ටැක්ස් දැල ඇවිල්ලා 965,000 115,000කට ඉහළ ගියා ඒ වෙලාවේදී. ඒ කියන්නේ අනික් අය වගකීම ගන්න ඕනේ. ගෙවපු නැති කොටස් ඉන්නවා මේ රටේ. ගෙවන්න පුළුවන් කොටස් ඉන්නවා. ඒ අය බදු ගෙවන්න ඕනේ. ඒ අය බේරලා හිටියා. ඒ අයවත් අපි මේ 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 දැල ඇතුළට අපි ලං කළ ගත්තා. නමුත් අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. උද්ධමනයේ ඉහළට ගිහිල්ලා තියෙන නිසා ලක්ෂයක පඩිය කියන්නේ ධනපති පඩියක් නෙමෙයි අද. අද දරුව බලා ගන්න තියෙනවා, කන්න තියෙනවා, වෑන් එකට ගෙවන්න තියෙනවා, භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් ගෙවල් තියෙන එක පොත්පත් ගන්න වෙනවා දරුවන්ට සපත්තු කොට්ටමක් ගිය අවුරුද්ද පෙබරවාරි මාසේ ගත්තා නම් රුපියල් 1900යි. මේ අවුරුද්ද 3000කට වැඩි. දරුවට සපත්තු කොට්ටමක් ගන්න වෙනවා නම් ඒ නිසා තමයි අපි තර්ක කරලා තියෙන්නේ. දුප්පත් අය ආරක්ෂා කරන්න ඕනේ වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ඕනේ වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ඕනේ රජයක් IMF එක තියා කවුරු එක්ක ගිවිසුම් ගැහුවත් ඒක ආරක්ෂා කරන්න ඕනේ ඒ නිසා තමයි අපි කිව්වේ ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක වැඩි කරන්න කියලා කිව්වේ එතන තර්ක කරනවා තර්ක කරලා කියනවා ඒකට එතන මුදල් නැතුව එයි කොහොමද මුදල් ලබා ගන්න කියලා මුදල් ලබා ගන්න ක්‍රම හුඟක් තියෙනවා සිගරට් බද්ද විතරක් නෙමෙයි සිගරට් බද්දෙන් මුත් ගන්න පුළුවන් තව ක්‍රම විදි තියෙනවා තියන අයගෙන් ගන්න ඕනේ නැති මිනිස්සුන්ට ගහලා වැඩක් නැහැ තියන මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ එතන තමයි අපිට තියෙන මේ ගැටලුව ඇවිල්ලා ඒක නිසා තමයි තියෙන ගැටලුව මේක ඇවිල්ලා හරියටම මෙහෙම එකක් නේ වෙලා තියෙන්නේ හරිද කියනවා බඩු මිල වැඩි වෙලා ආදායම එතනමයි හැබැයි ගෙදර ඉන්න මහත්තයා මත්පැන් ගන්නවා මහත්තයා මත්පැන් ගොනවා ඊට පස්සේ මහත්තයාගේ මත්පැන් නතර කරන්න නැතුව අපි කියනවා වේල තුනක් වෙනකොට වේල දෙකක් කමු කියලා. ඕක තමයි අපි දුප්පත් මිනිස්සුන්ට කරලා තියෙන්නේ. ඕක තමයි මේ රජයේ ප්‍රතිපත්තිය. අපි දැනගන්න ඕනේ කොතනින්ද කියලා ඒ බද්ද ගන්න ඕනේ කියන එක. අපි පැහැදිලිව ඒක සඳහන් කරනවා. මේ මිනිස්සුන්ට අමාරු කරලා තියෙන්නේ. මට කියන්න හුඟක් හේතු තියෙනවා. ලේසිම දේ කළේ ටැක්ස් ලැබ් එක අඩු කළා. මිනිසුන්ට බදු ගෙවන්න කිව්වා. දුප්පත් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ධනපතින්ගේ මොනවත් ගත්තේ නැහැ. මේක ගිහිල්ලා බැලුවොත් මේ වார்த்தාවේ 110 වෙනි පිටුවේ ගිහිල්ලා බලන්න 110 වෙනි පිටුවේ සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා. අපි ඉඩම් බද්දක් ගහනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තෑග්ගක් දුන්නත් බද්දක් ගහනවා කියනවා. උරුමයක් ලැබුණොත් බද්දක් ගහනවා කියලා තියෙනවා. හැබැයි ඒක සඳහන් කරලා තියෙන්නේ 20:25 කරනවා කියලා. 20:25 කරනවා කියලා. මං අහන්න කැමති අය ඒක ඉස්සල කලේ නැත්තේ කියලා. ඇයි? මොකද මේ අඩු ආදායම් ලාභීන්ට මෙච්චර පහර ගහන්නේ? ඉස්සල කරන්න තිබුණේ ඒවා. ඇයි? අපි දන්නවා මේක 17 වෙනි වතාව IMF එකට ගිහිල්ලා තියෙන්නේ. 9 වතාවයි අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. මේක සම්පූර්ණ වෙන්නේත් නැහැ. මේ විදියට ගියොත් සම්පූර්ණ වෙන්නේ නැහැ මේක. ඒක දැන දන්න එක 20:25 දැම්මේ. ඒ නිසා අපි හරියටම සංවේදී වෙන්න ඕනේ රටේ ප්‍රශ්නය ගැන. IMF එකට යන්න කියලා කිව්වේ අපි මුලින් ඉඳලම කිව්වේ යන්න. නමුත් මේක ගෙනල්ලා මුදල් කාර්ක සභාවේ කතා කළා නම් අපි පැහැදිලිව කියනවා කොහොමද මේ මුදල් ලබා ගන්න ඕනේ? කාගෙන්ද මේ මුදල් ලබා ගන්න ඕනේ කියන එක. මගේ දෙවෙනි එක ඇවිල්ලා මේකයි. දුප්පත් අය ආරක්ෂා කරන්න social safety net එකක් තියෙන්න ඕනේ. සමාජ ආරක්ෂණ දැලක් තියෙන්නට ඕනේ. ඒකට සමාජ ආරක්ෂණ 50ක් 2002 2003 ද ගෙනාවා. නමුත් අද වෙනකම් වෙලා තියෙන්නේ සමෘද්ධිය හරහා ලබා දෙන එක තමයි දීලා තියෙන්නේ මුදල. සමෘද්ධිය හදා ලබා දෙන එක. හැබැයි මෙතන ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ හැමෝම දන්නවා 60%ක් විතර ඉන්නේ සමෘද්ධිය නොලැබිය යුතු අය. ලැබෙන්න ඕනේ කට්ටියට දෙගුණය තුන්ගුණය කළත් අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි? දුප්පතා බලා ගන්න ඕනේ. නුසුදු වයසට දෙන්න බෑ. දැන් මොනවද කියන්නේ? ඒක අයින් කරලා මේ සමෘද්ධි නියාමකයන් එවන්නේ නැතුව ග්‍රාම නිලධාරීන් නෙවලා ඒ ක්‍රමයෙන්ම පාවිච්චි කරනවා. ගිහිල්ලා බලනවා ගෙයක් තියෙනවද, වාහනයක් තියෙනවද, කාටද ඡන්දේ දැම්මේ. දේශපාලනි කරපු ක්‍රමයක් තියෙන්නේ සමෘද්ධිය තුල. ඒක නැවත කරන්න එපා. මම මේක රජයට විතරක් නෙමෙයි කියන්නේ, ලෝක බැංකුවට කියනවා. අලුත් ක්‍රමයක් හදනවා නම් විද්‍යාත්මක පදනමින් හදන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු කියලා තියෙනවා මේක කරන්න. විදුලි පරිභෝජනය හරහා ඒක විද්‍යාත්මකයි. කිලෝවට් 30ක් ගන්නවා නම් කවුරු හරි, ඒ කියන්නේ ශීතකරණයක් ෆ්‍රිජ් එකක්වත් නැහැ ඒ ගෙදර. කිලෝවට් 60 නැත්නම් කිලෝ 90ක් එක ක්‍රමයක්වත් අංග සම්පූර්ණ නැහැ. නමුත් මේ ක්‍රමය ගත්තොත් 80%ක් හරියයි. 120 ප්‍රශ්නයක් තියෙයි. නමුත් 60 ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දුප්පත් අයට කරන්න සාධාරණත්වයේ කරන්න. අවසානයෙන් මට කියන්න තියෙන්නේ මේකයි. මුලසුනේ සිටින മന്ത്രിතුමනි, දූෂණයට ගැන ඊයේ කතා කරන ජනාධිපතිතුමා එක්ක ජනාධිපතිතුමා කිව්වා ඔව් පනතක් ගේනවා කියලා කිව්වා. The Presidential Commission of Inquiry and Special Commission of Inquiry on Political Victimization between 8 January 2015 and 16 November 2019. This is in the Gazette Extraordinary, right, dated 9/1/2020. ඒගොල්ලන් කිව්වා cases 90ක් තියෙනවා කියලා කිව්වා. මේ cases 90න් භාගයකට වැඩිය නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි කරලා තියෙන්නේ. අනේ මම කියන්න ඕනේ ජනාධිපතිතුමාට ආණ්ඩුවටයි, අපේ රටේ පනත්වල අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ, ක්‍රියා කිරීමේ අඩුපාඩුවක් තියෙන්නේ, හොරු අල්ලන්නේ නැති අඩුපාඩුවක් තියෙන්නේ. පනතක් ගෙනාවොත් අපි ඒකට සහයෝගය දෙනවා. නමුත් මේ රටේ ජනතාවට ඒකෙන් සහයක් ලැබෙන්නේ නැහැ. හොරු අල්ලන්නේ නැත්නම් සහයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි කොන්දේසි 90 දූෂණ විරෝධී පනත් සම්මත කළද වග උත්තර කරුවන් නිදහස් කොට රාජ්‍ය දඬුවම් දෙයිද මිනිස්සු කියනවා නැහැ නැහැ නැහැ, ඒක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් දෙන්න ඕනේ, පත් කරන්න ඕනේ. එකද හොරු අල්ලන්න ඕනේ. එතකොට තමයි විශ්වාසය ඇති වෙන්නේ පොදු ජනතාවටත්, ඒ වගේම ආයෝජකයන්ට විශ්වාසය ඇති වෙන්නේ. ඒ හරහායි. බොහොම ස්තුතියි.
Thank you. ඊළඟට හොනරබල් ඒල් මතාවුල්ලා, you have 12 minutes.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. නහමදුන් සල්ලි අලා රසූලිල් කරීම්. අම්මාබාද් වරලාටில் ஒரு முக்கியமான காலகட்டத்திலே இந்த பாராளுமன்றத்தில் மேதகு ஜனாதிபதி அவர்கள் ஐஎம்எஃப் ஊடாக செய்து கொள்ளப்பட்ட ஒப்பந்தம் தொடர்பாகவும் நாட்டினுடைய பொருளாதார நிலைமைகள் தொடர்பாகவும் பேசுகின்ற அந்த சந்தர்ப்பத்திலே எனக்கு நேரம் ஒதுக்கீடு செய்ததற்காக நான் நன்றி கூறுகின்றேன். குறிப்பாக இந்த நாடு பல காலங்களில், பண்டைய காலங்களில் பல ஏற்றுமதி பொருட்களை இந்த நாட்டிலே இருந்து ஏற்றுமதி செய்திருக்கிறது. குறிப்பாக ரத்தினக்கல், வாசனை திரவியங்கள், தேயிலை, அரிசி, ரப்பர் என்று பலவிதமான ஏற்றுமதிகளை செய்து டொலரில் வெளிநாட்டு நாணயம் மூலம் நாம் இந்த நாட்டிலே ஒரு பொருளாதாரத்தில் நிறைவாக இருந்திருக்கிறோம். ஆனால் காலத்திற்கு காலம் ஏதோ சில காரணங்களால் இந்த நாடு பாரிய அழிவுகளை எதிர்கொண்டது மாத்திரமல்ல, இந்த நாட்டில் ஆர்ப்பாட்டங்களும் கலவரங்களும் மிகுந்து நிறைந்து காணப்பட்டதனால் நாம் வீழ்ந்திருக்கிறோம், வீழ்ந்தோம் என்பதை பற்றி இங்கே சொல்ல முடியும். குறிப்பாக இன்றைய காலத்தில் நமது மக்கள் விவசாயிகள் விவசாயம் செய்வதற்கு முடியாமல், இன்றைய காலத்தில் சாதாரணமான மக்கள் தங்களுக்குரிய எண்ணெயை சக்தியினை பெற்றுக்கொள்ள முடியாமல், இந்த காலகட்டத்தில் சாதாரணமான மக்களும் மற்றவர்களும் பயணங்களை போய்கொள்ள முடியாமல், வரலாற்றில் என்றுமில்லாதவாறான ஒரு பொருளாதார முடக்கமும் ஒரு அமைதியும் போராட்டங்களும் நிறைந்த இந்த நேரத்தில் இந்த பாராளுமன்றத்தினால் அன்றிருந்த சந்தர்ப்பத்தில் மேதகு ஜனாதிபதி அவர்கள் தெரிவு செய்யப்பட்டு ஒரு நம்பிக்கையின் அடிப்படையில், இந்த நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்புவார் என்கின்ற நம்பிக்கை அடிப்படையில் இந்த பாராளுமன்றம் ஜனாதிபதி அவர்களை தெரிவு செய்தது. அதன் பிறகு இன்று நமது பொருளாதாரம் என்பது ஒரு பாரிய நோயாக இருக்கின்ற இந்த சூழ்நிலையில் இப்பொழுது குறைந்தது ஒரு முதலுதவி போன்ற ஒரு நிலைமையில் இந்த ஐஎஃப்எம்னுடைய இந்த கடன் வசதியை ஜனாதிபதி அவர்கள் வேகமாக பெற்றிருக்கிறார். அதுதான் இதனுடைய முக்கியமான ஒரு விடயமாக நான் சொல்ல எடுக்கின்றேன். குறிப்பாக ஐஎம்எஃப் என்கின்ற வெளிநாட்டு நாணய நிதியத்துக்கு நாம் கடன் கேட்டு சமர்ப்பித்தது இதுதான் முதல் தரம் அல்ல. எங்கும் பல அங்கத்தவர்கள் சொன்னார்கள், பல அரச காலங்களில், பல நம்மளுடைய ஆட்சி காலங்களில், பல தலைவர்களுடைய காலங்களில் இந்த கடன் வசதியை நாம் கேட்டு பெற்றும் இருக்கிறோம், பராமலும் இருந்திருக்கிறோம், அறவாசியோடும் நிறுத்தி இருக்கிறோம். ஆகவேதான் இந்த முறையும் கிடைத்திருக்கின்ற இந்த கடன் வசதி என்பது நாம் எழுந்து நின்று உண்மையாக எமது பொருளாதாரத்தின் அந்த ஸ்திரத்தன்மையை கட்டியெழுப்புவதற்குரிய ஒரு சந்தர்ப்பமாகவே நான் இதனை பார்க்கின்றேன். ஆகவே ஐஎம்எஃப் என்பதும் கடன்தான், அதுவும் கடன்தான். வாங்கிய கடன்களை மீண்டும் தீர்ப்பதற்கும் எழும்பி நிற்பதற்கும் மீண்டும் மீண்டும் நாம் கடன் வாங்குகின்ற ஒரு நிலையிலிருந்து நாங்கள் விடுபடுவதாக இருந்தால், முதலாவது இந்த நாட்டிற்கு ஒரு பொருளாதார கொள்கை வேண்டும். அந்த கொள்கை கடந்த எந்த அரசாங்க காலத்திலும் ஒரு பொருளாதார கொள்கையை அமைத்து இந்த நாடு வெளிநாட்டு செலவாணிகளை கூட நாம் ஏற்றுமதி செய்து டொலர்களை பெற்றுக் கொள்கின்ற ஒரு கொள்கையாக இல்லாமல், எல்லாவற்றையும் நாங்கள் எமது பணத்தை கொடுத்து டொலரில் பொருட்களை இறக்குமதியாக்கின்ற ஒரு வகையான மாஃபியா போன்ற ஒரு வியாபாரத்தையே இந்த நாட்டின் அரசாங்கங்கள் தொடர்ச்சியாக செய்து கொண்டு வந்தது. பாருங்கள், உலகில் பக்கெட்களில் பால் குடிப்பது இலங்கைதான் முதலாவது இடத்திலே இருக்கிறது. எல்லா இடங்களிலும் சுத்தமான பசுப்பால் எல்லா நாடுகளிலும் இருக்கிறது. ஆனால் நமது நாட்டில் புல்லிருந்தும் பால் இருந்தும் மனிதர் இருந்தும் வளம் இருந்தும் அவற்றை இன்று டொலர்களில் இறக்குமதி ஆக்குகிறோம். அது இல்லாவிட்டால் பிள்ளைகளுக்கு பால் இல்லை என்ற நிலைமை உருவாகி இருக்கிறது. அது மாத்திரமல்ல, கடந்த காலங்களை நாங்கள் பார்க்கின்ற பொழுது சிங்கப்பூர் நாடு இலங்கையை போல் முன்னேற வேண்டும் என்று அது உத்வேகம் எடுத்திருந்த ஒரு காலம் இருக்கிறது. நாங்கள் 70 பிறகு பார்க்கின்ற பொழுது 70 இந்த நாட்டிலே மிகவும் பாரிய வருமானமாக எமது துறைமுகம் இருந்திருக்கிறது. எமது துறைமுகம் தெற்காசியாவில் பெரும்பெரும் வியாபாரிகள் பெரும்பெரும் பொருட்கள் வந்தடைகின்ற ஒரு துறைமுகமாக இருந்தும் கூட கடைசியில் 72 ஆண்டு நடைபெற்ற கிளர்ச்சி அல்லது ஏவிபி கலவரம் என்கின்ற காலத்தின் பிறகு அந்த இதனையும் நாங்கள் இழந்து இன்று நாம் நினைக்கின்ற கப்பல்கள் நமது நாட்டுக்கில்லாமல் பெரும் வேட்பாடுகளை வேறு நாடுகள் செய்து கொண்டிருக்கிறார்கள். அதே போன்றுதான் சில வேளைகளில் நாம் இந்த பொருளாதார கொள்கையினை இனத்துவேஷமாக இன வக்கிரமாக பார்த்ததும் நமது பொருளாதாரம் பின்னடைவதற்கு காரணமாக இருந்திருக்கிறது. பொதுவாக உலகம் முழுவதும் எல்லா தொழில்களும் தனியார் செய்து கொண்டிருந்த பொழுது நமது நாட்டில் மாத்திரம் நாம் எல்லா தொழில்களையும் அரசாங்கமும் பாராளுமன்றமும் செய்ய வேண்டும் என்று எண்ணி கடைசியில் எம்மிடமிருந்த பெரும் வியாபாரங்களை நாங்கள் இழந்தோம். இன்று உலகின் முதல் தரமான தேயிலை இலங்கையில் இருந்தாலும் கூட இன்று நம்மோடு போட்டி போட்டுக் கொன்று வேற நாடுகள் தேயிலையில் முன்னேறிக் கொண்டு போனார்கள். அதே போன்றுதான் கர்வா ஏலமாக இருந்தாலும் நமது நாட்டில் மிகவும் நிறைந்த அந்த சொத்துக்கள் இருந்தும் நாம் இன்று அவற்றிலும் பின்னடைந்து போயிருக்கிறோம். மாணிக்கக்கல் நமது நாடு நிறைந்து போயிருந்தது, நாம் அதில் கை வைத்தோம். இன்றைக்கு வெளிநாடுகள் அந்த மாணிக்கக்கல்லிலே அவர்கள் எங்கு போய் நிற்கின்றார்கள். இவைகளை பார்க்கின்ற பொழுது நமக்கென்ற ஒரு பொருளாதார கொள்கையை உருவாக்குவதில் நாம் பின்தங்கி இருந்திருக்கிறோம். அது மாத்திரமல்லாமல் நாட்டினுடைய பிரச்சனைகளை முறையாக தீர்த்து வைக்காதனாலும் நாம் இந்த பிரச்சனைக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கிறோம். அன்று ஏபிபி கலவரம், அதனைத் தொடர்ந்து விடுதலை போராட்டம் என்ற பெயரில் தமிழ் குழுக்களுடைய கலவரம், இந்த கலவரங்களை சமாளிப்பதற்கும் இந்த கலவரங்களை அடக்குவதற்கும் நாம் எத்தனை கோடி பணங்களை வெளிநாடுகளில் இருந்து பெற்று கடனாக பெற்றிருக்கிறோம். ஆகவேதான் இந்த பொருளாதார பிரச்சனையை தீர்ப்பதென்பது இந்த IMF கடனோடு முடிகின்ற விடயம் அல்ல. இப்பொழுது நாம் இந்த பாராளுமன்றம் எல்லோரும் ஒன்று சேர்ந்து இன்று எழுந்து நின்று எவ்வாறு இந்த பொருளாதாரத்தை கட்டியமைக்க வேண்டும் என்று சிந்திப்பதை விடுத்துவிட்டு ஆர்ப்பாட்டங்களும் இரத்தாறு ஓடுவதையுமே எங்களுடைய மூலதனமாக நாங்கள் பார்த்துக் கொண்டிருக்கிறோம். இந்த இரத்தாறுகளும் ஆர்ப்பாட்டங்களும் நாட்டுக்கு ஒருபோதும் தீர்வை தந்திருக்கவில்லை, நாட்டுக்கு அழிவையே கொண்டு வந்திருக்கிறது. ஆகவேதான் முதலாவது ஆக குறைந்தது நமக்குள் இத்தனை ஆண்டுகள் நமக்கு தெரிந்த இந்த பிரச்சனை, எத்தனையோ ஜனாதிபதிமார்கள் இருந்திருக்கிறார்கள். இப்பொழுது கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களும் இங்கு இந்த சபையிலே இருக்கின்றார், அவருக்கும் தெரியும். எத்தனை ஆண்டுகளாக இருந்து வருகின்ற இனத்தீர்வு இனப்பிரச்சனைக்கு ஒரு தீர்வை கண்டால் நமது பணத்தை நாம் மிச்சம் பிடிக்க முடியும். நாம் வெளிநாடுகளில் இருந்து இறக்குமதியாக்கின்ற பொருட்களை எந்த பொருள் நாம் இறக்குமதியாக்க வேண்டும், டாலர் எவற்றில் செலவழிக்க வேண்டும் என்று ஒரு கொள்கையை உருவாக்கினால் நாம் இந்த நாடு நிம்மதியாக இருக்க முடியும். நமக்கு மழை பெய்கிறது, நமக்கு குளம் இருக்கிறது, நல்ல வயல்கள் இருக்கிறது, உலகிலே சொர்க்கபுரியான நாடாக இந்த இலங்கை இருந்தும் நமது முன்னோர்கள் பெரும் ஏற்றுமதிகளை செய்திருந்தும் ஏன் நாம் இவ்வளவு பாராளுமன்றம் ஜனாதிபதி அமைச்சரவை என்றெல்லாம் கூடிக்கொண்டு எதனை செய்து கொண்டிருக்கிறோம்? ஆகவே இந்த எழும்புதல் மேதகு ஜனாதிபதி அவர்கள் ஏதோ ஒரு அடிப்படையில் இன்று நம்மை எழுந்து நின்று ஏதாவது திட்டமிடுவதற்கான ஒரு சந்தர்ப்பத்தை கொண்டு வந்திருக்கின்ற பொழுது இங்கே இருக்கின்ற அரசியல் கட்சிகள் வெறுமனே அரசியல் லாபம் தேட முற்படாமல் அவர்களுடைய அரசியலை கட்டியெழுப்புவதற்கு இவற்றை சந்தர்ப்பமாக பாவிக்காமல், நாடு இருந்தால் பாராளுமன்றம் இருக்கும், நாடு இருந்தால் ஜனாதிபதி இருப்பார், நாடு இருந்தால் உள்ளூராட்சி சபைகள் இருக்கும். ஆகவே நாட்டை தக்க வைத்துக் கொள்வதற்கு, நாட்டினுடைய ஸ்திரத்தன்மையை பேணுவதற்கு, நாட்டினுடைய பொருளாதாரத்தை முறையாக கட்டியெழுப்புவதற்கான ஒரு ஒருங்கிணைப்பு அவசியம். நமக்கு இப்பொழுது ஒரு பாரிய வீழ்ச்சியிலிருந்து இன்னும் பாராளுமன்றத்திற்கு சில வருடங்கள் மாத்திரம்தான் இருக்கின்ற நிலையில் இதற்குள் நாம் ஒரு பொறுப்போடு மக்கள் எல்லா கட்சிகளுக்கும் எல்லோருக்கும் வாக்களித்து இங்கே அனுப்பியிருக்கிறார்கள். இந்த பொறுப்புகளோடு நாம் செயற்பட வேண்டுமே தவிர இந்த சந்தர்ப்பத்திலும் போராட்டங்கள் என்ற பெயரில் மீண்டும் கண்ணீர் புகைகளையும் அல்லது துப்பாக்கி வீட்டுகளையும் அல்லது மறையலுக்கு போவதையும் ஜெயிலுக்கு போவதையும் என்ற படலங்களிலிருந்து நாம் மாறுபட வேண்டும். இந்த நிலைகள்தான் நமது நாட்டை தோற்கடித்தது. யாரும் இதற்கு மறுப்பு சொல்ல முடியாது. இந்த ஜனாதிபதி, இந்த அரசாங்கம் வந்தாலும் கண்ணீர் புகையும் துவக்கும் கொண்டு ஆளுகின்ற ஒரு நிலைமைக்கு ஒரு கிளர்ச்சிக்காரர்களை உருவாக்குகின்ற, கிளர்ச்சியின் மூலம் ஆட்சியை பிடிக்க நினைக்கின்ற எத்தனையோ சக்திகள் இருந்திருக்கிறார்கள் வரலாற்றில். எனவே ஆட்சியை பிடிப்பது கிளர்ச்சி மூலம் அல்ல, ஆட்சியை பிடிப்பது மக்கள் தாங்கள் விரும்பி தங்களுடைய கட்சியின் கொள்கைகளை ஏற்று மக்கள் முன்வர வேண்டும். அந்த அடிப்படையில் நாம் எல்லோரும் இந்த நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு முன்வர வேண்டும். குறிப்பாக சிறிய சிறிய நமக்கு தேவையான அத்தியாவசியமான பொருட்கள், மைத்ரிபால சிறிசேன ஜனாதிபதி அவர்கள் இருக்கின்ற பொழுது சொல்கிறேன், கடலாசி ஒரு பேப்பரை கூட உற்பத்தி செய்ய முடியாத நாடு, ஒரு குண்டூசி ஒரு ஊக்கு போன்றவற்றை உற்பத்தி செய்ய முடியாத
நாடு.
ஆகவே இவற்றில் கவனம் செலுத்த வேண்டும் என்று கேட்டு ஜனாதிபதி அவர்கள் எடுத்த இந்த முயற்சிக்கு எல்லோரும், அது பாராளுமன்ற உறுப்பினர்கள் மாத்திரமல்ல, இந்த நாட்டின் அரச உத்தியோகத்தர்கள் பாராமுகமாக இருக்க முடியாது. எல்லோரும் ஒன்று சேர்ந்து இந்த கட்டத்தில் பொருளாதாரத்தினை கட்டியெழுப்ப வேண்டும் என்று கேட்டு வாழ்த்து விடைபெறுகிறேன். நன்றி.
நன்றி. ஹொனபிள் விஜித்த ஹேர தொகுத்து மாட மினிட்டு தகநமிய
கரு முலாசனாருட மந்திரி துமணி பகுகிய அவுர்து ஹெத்தபா காலே புறாவற்ற மேரட்ட அனுகமனை கருப்பு வரதி ஆர்த்திக பிரதிபத்தியே பிரதிபலையாக விதிஹெட்ட ரட்ட பங்கொலுத்துனா நாயகவாக பெரி பங்கொலுத் ராஜ்யாக் பவட்ட பத்துனா ஏ பங்கொலுத் கேலா பிரகாசிட்ட பத்கரித் மேரட்டை ஜனதாவனிமை தமுன்னாசலா தமுன்னாசலகே ஆண்டு கி அப்ரேல் தொலுஸ்வனிதா தா பெஹதிலுவ கியூவா நாயகவாக பே ரட்ட பங்கொலுத் தத்வி தீர்ணி கேலா கேபினட் மண்டலேமு தீந்துவக் கத்தா நாயகவாக பெரி தத்துக்கு இன்ன ரட்டாத் ஏவகேம ஆர்த்திக வசே நிதாம பகலட்ட வெட்டிச்ச துகிபவே எரிச்ச ரட்டாக் கியனக கேபினட் மண்டலேமு தீந்துவக் கத்தா சார் ரட்ட பங்கொலுத் கீழே கியூவே மிரட்டை ஜனதாவஹரி அப்பி நெமே தமிழ்நாசலமத்தமாய் ரட்ட பங்கொலுத்துனா பங்கொலுத்து எல்லா தீனா கீழே பிரகாசிட்ட பத்கரி. அது ஐஎம்எஃப் கே நயமுதல் ஆவாம தமிழ்நாசிலாம கியனவா தென் ரட்ட குடையினவா தென் குடாவா பலவினி வாரக்கி ஆகுகமன் குடாவா கீழ பங்குலுத் கீழே கிவ்வே தமிழ்நாசிலா குடையினவா கீழே கியன்னு தமிழ்நாசிலா தே அத்திரம கத்தோ தேக்கு இத்தியாச சரதமாக் விகிலுவாக் அதே விகிலுவ மே ரட்டம் சப்பேலா தியன் அப்பி அப்பே ரட்ட நிஷ்பாதனே மத பதனங் வச்ச வஞ்சாவ தூசணே ஹொரக்கமின் ரட்டக் விதிஹெட்ட பௌகிய கால பரிச்சேதே துல பவத்துகின நொகியேக்கே பிரதிபலேத்தமாய் மே ஜாத்தியந்திர மூல்ய அறமுதல்ட்டு கிஹில்லா மெவனி நயமுதலக் கன்ன சித்த வச்சதி அத்தரம கத்துத் மேக ஆடம்பர வென்ன கருணாக் நிமை மேக உத்தாமேட்ட பத்தென்னோனி கருணாக் நிமை நயக் கன்ன சித்த வென்ன வக்கியன்னி லஜ்ஜ வென்னோனி தத்தியாக் பொலுவே பஸ்கண்டோனி தத்தியாக் சாமானிய கமே மனுசேக் அல்லப்பு கெதட்ட வட்டே கமே அனித் கிவல்வல்ட்டு நாயக்கியல கிவ்வாம ஏக லஜ்ஜாவாக் கடேட்ட கத்த படுவல்ட்டு நாயகவாகண்ட பெருக்கியல தத்துட்டு பத்துனாக்கியான் ஏக மூணு தின்ன பெரி லஜ்ஜாவாக் சார் அட்டாக் விதியட்ட மீ நாயகாண்ட சித்த வச்சக்கன ஆடம்பரில் அத்திஞ்ச பத்துக்கிறன்ன நிமை அத்தரம கனகாட்டு வென்னோனி ஏகன பசுத வென்னோனி ஐ அப்பிட்ட மேம சித்துனே கியல் திங்க ஐஎம்எஃப் கிட்ட யன்ன தீந்துக்கரே கவுது கியன எக்க கன மே பௌகி தவஸ் தேக்க துணை விவாதியாக திபுணும் அத்தம கத்து தப்பிட்ட மதக்காய் பசில் ராஜபக்ச முதல் அமைத்து காலித்தமாய் ஐஎம்எஃப் கிட்ட அன்ன தீந்துவ கத்தி ரணில் விக்ரமசிங்க அவில் அழுத்த கத்த தீந்துவ அக்னிமி பசில் ராஜபக்ச முதல் அமைத்து வர இன்ன தவஸ் சொல்லும் ஐஎம்எஃப் கிட்ட அன்ன தீந்து கரா ஏவேளா ரணில் விக்ரமசிங்க ஹிட்டி விபக்ஷி விபக்ஷ தனி மந்திரி வர விதிட்டு இத்துட கோட்டாபே ராஜபக்ச ஜனாதிபதி வர கெந்தோப்பு சாக்சாவட்ட ரணில் விக்ரமசிங்கத் சாபாகி உணா முழு ரட்டம தெக்கா ஏ விழாவே எதா ரணில் விக்ரமசிங்க ஹிட்டப்பு மந்திரி வரையா எவக்கட்ட முதல் அமைத்தி பசில் ராஜபக்சகி அஹுவா மீ ஐஎம்எஃப் எக்க தாப்பு கொந்தேசி முன்னாது கீழ கியாண்ட கிய மிரட்டே ஜனதாவட்ட எதிர்பத் கல்ல தீன யோஜனா கொந்தேசி முன்னாது கீழ கியாண்ட கிவ ஏ விழாவே பசில்ட கேந்தி கிஹில்ல மூணு ரத்து விழா பெனலா கிவ்வே மங்க கியன்னே நே மங்க கியன்னே கிய රස්බියද ඊ පෙරද කිව්වා වගේ. එදා බැසිල් ලොහොම තමයි හැසිරුනේ. එතකොට රනිල් මොකද්ද කිව්වේ? අනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කිව්වේ මට කියන්න එපා පාර්ලිමේන්තුවට කියන්න කියලා. ඉතිහාසයේ සරදම එහෙම හිටපු මුදල් ඇමතිට දාලා යන්න වුණා. පාර්ලිමේන්තුවට කොන්දේසි ඉදිරිපත් කරන්න කියලා එදා පෙනී හිටපු මුදල් පුද්ගලයා අද මුදල් ඇමති වුණා. ඒතර අද වෙනකන් ඒ කොන්දේසි හරියට පැහැදිලිව ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් කරේ නැහැ. IMF එක තීන්දුවක් ගත්තා මේවා හොරරාශි කරන්න බෑ, විනිවිද පේන ආකාරයට යන්න ඕනි, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේවා අනුමත කරගන්නත් ඕනි කියලා. ඒ නිසා තමයි ආණ්ඩුව අද මේවා ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්තම් මේ කොන්දේසි එදා ඉදිරිපත් කරේ නැහැ. රනිල් මුදල් ඇමති වෙන්න කලින් තමයි බැසිල් මුදල් ඇමති කාලේ 2022 මාර්තු 2 වෙනිදා IMF ආයතනය ආටිකල් 4 ලියවිල්ල ඉදිරිපත් කරේ. ඒ ආටිකල් 4 ලියවිල්ල ඉතා පැහැදිලිව කොන්දේසි පහක් දැම්මා. පළවෙනි එක ඉතා පැහැදිලිව කිව්වේ increase tax including VAT and minimizing exemptions කියලා. ඊළඟට කිව්වේ flexible exchange rate, reform state owned enterprises, cost recovery energy pricing, fight against corruption. ඔය පහ ඉතා පැහැදිලිව ආටිකල් 4 ලියවිල්ල තියෙනවා. අපි එදා මේක කියනකොට ආණ්ඩුව කිව්ව නැහැ කොන්දේසි දාලා නැහැ, ඒ කොන්දේසි වලට අපි යට වෙන්නේ නැහැ කියලා. අද හරි පැහැදිලි මේ ලයිට් බිල වැඩි කරන්නේ, වෘත්තිකයන්ට බදු ගහන්නේ, ගෑස් බිල වැඩි කරේ, තෙල් බිල වැඩි කරේ, කොස් රිකවරි එනර්ජි ප්‍රයිසින් කොන්දේසියට අනුව. දැන් මුදල් ඇමතිවර ඉදිරිපත් කරපු මේ ලියවිල්ල පිටු 150 ගණක් තියෙන IMF එකේ වාර්තාවේ හරි පැහැදිලිව පිටු 107, 108, 109 මේ පිටු 3-4 ඉතා පැහැදිලිව මේ කොන්දේසියකින් එක තියෙනවා. ඉතා පැහැදිලිව ඇතර කියනවා proposed prior actions and structural benchmarks under the EFF supported agreement. මොනවද මේ කියන්නේ? මේ දැනටමත් කරලා තියෙන ඒවත්, ඒ වගේම කරන්න ඕනේ දේවල් ගැනත් ඉතා පැහැදිලිව කියනවා. Cabinet approval of banking special provision act to strengthen key elements of the CBSL crisis management powers. එවගේම increase policy interest rates by 100 basis points to ensure forward looking real policy rates on a firmly upward path. මේ කියන්නේ ගොඩක් තියෙනවා. මම සභාගත කරනවා මේ ලියවිල්ල. structural benchmarks ගැන ඉතා පැහැදිලිව කියනවා. මහ බැංකුව අද මේ පනත ගෙනල්ල ස්වාධීන කරන්න කියන එක මේ කොන්දේසි වල තියෙන්නේ. ඒ වගේම ලයිට් බිල වැඩි කරන්න, tax එක වැඩි කරන්න හරි පැහැදිලිව තියෙනවා. personal income tax, introduce a progressive reform of the structure of the personal income tax PIT system, set the tax free allowances to rupees 12 lakhs per year and raise the marginal PIT rate by 6 percentage points for every rupees 500,000 per year up to a top rate of 36%. මේ වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, වෘත්තිකයන්ට 36%ක පුද්ගලික බද්ධ ගහන්නේ මේ IMF කොන්දේසි මත. හරි පැහැදිලි. එදාන මේවා IMF කොන්දේසි නෙමෙයි කිව්වා. නමුත් අද මේවා හෙළිදරව් වෙලා ඉවරයි. ඒ වගේම තමයි VAT එක ගැන මේ තියෙන්නේ. Raise the standard VAT rate to 15%. Reduce the VAT registration threshold to rupees 80 million and apply the same threshold to the wholesale and retail sectors. ඒ වගේම මේක තියෙනවා. අර පහුගිය දවස්වල ගෙනාපු 2.5 social security contribution levy එක. Introduce a social security contribution on liable turnover to 120 million per year at the rate of 2.5%. Introduce a fuel tax yielding 0.3% of GDP. මේ කොන්දේසි කීපයක් මම මේ කියුවේ හරි පැහැදිලිව IMF එක මේ රටේ ජනතාව මත පටවපු බර. ඒතර මේ ආණ්ඩුව රට බංකොලොත් කරලා, රටේ ආර්ථිකය වට්ටලා, ගත්ත ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට රට වට්ටුවට පස්සේ දැන් ඒ බර පටවලා තින්නේ මේ රටේ ජනතාව මත. ඒක තමයි වෘත්තිකයෝ කියන්නේ මේක අසාධාරණ බද්දක් කියලා. මේ ආර්ථිකයේ වටන්න වෘත්තිකය මැදිහත් තුන්නේ. මේ ආර්ථිකයේ වැට්ටුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය. ඒකේ ගොදුරු බවට පත් වෙලා සිටින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. අද සාමාන්‍ය ජනතාවට මේක මේ මේකේ ඵල විපාක භුක්ති විඳින්න වෙලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා අද රටේ ජනාධිපතිවරයා විදිහට එදා බැසිල් රාජපක්ෂ පටන් ගත්ත ඒ IMF ව්‍යාපෘතිය තමයි ඉස්සරහට අරන් යන්නේ. මේක IMF එකේ වැරද්දක් විදිහට අපි දකින්නේ නැහැ. IMF එක අපි 1950 IMF එකත් එක්ක එකගතවෙටාවේ එදායින් පස්සේ අපි 16 වතාවක් IMF එකට ගිහිල්ලා තිනවා. මේ 17 වෙනි වතාව පළවෙනි සැරේ අපි 1965 IMF එකට ගියා. ඒ වගේම අවස්ථා කීපයකදී අපි IMF එකෙන් ණය අරන් තියෙනවා. ඒ හැම අවස්ථාවෙදිම වුණ අපිට කොන්දේසි දාලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා. ගොඩක් වෙලාවට කොන්දේසි සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට මුදල් ඇමතිවරයා විදිහට යන පළවෙනි වතාවත් නෙමෙයි 2002 එදා අගමැතිවරයා විදිහට ඩොලර් මිලියන 256.8ක් IMF එකේ ගිවිසුම් ගාලා ලබා ගත්තා. ඒකට විවිධ කොන්දේසි දැම්මා. 2002 රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ආවේ ඒකට තමයි. යලි පුබුදුම ශ්‍රී ලංකා පුද්ගලීකරණ වැඩසටහන ආවේ ඒ 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා IMF එකට ගියපු එකේ ප්‍රතිඵලයි. එක වතාවක් නෙමෙයි පස් වතාවක් අද වෙනකොට මේ මුදල් ඇමතිවරයා IMF එකට ගිහිල්ලා තියෙනවා. නැවත 2013 අප්‍රේල් 18 වෙනිදා ගියා. එතෙන්දි ඩොලර් මිලියන 210.5කට එකඟුණා. ඊට පස්සේ දෙවෙනි වතාවේ ගියා. එතෙන්දි ඩොලර් මිලියන 392.1කට එකඟුණා. ඒව සියල්ල ගන්න බැරි වුණා. කොටස් වශයෙන් ටිකට් එක ලැබුණේ අවසානයේ ගත්තේ ඩොලර් මිලියන 30යි පළවෙනි එකෙන්, දෙවෙනි එකෙන් ඩොලර් මිලියන 56යි. 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ අපව ගිල ඩොලර් මිලියන 2572ක ණය මුදලක් ගත්තා. 2016 මෛත්‍රීපාල ජනාධිපතිතුමා ආණ්ඩු හොබවන කාලේ නැවත IMF එකට ගිහිල්ලා ඩොලර් මිලියන 1492ක් ගත්තා. ඒකෙන් ඇත්තටම ගන්න හම්බුනේ ඩොලර් මිලියන 1326.8යි. ඉතින් මේ හැම අවස්ථාවකදීම විවිධ කොන්දේසි ඉදිරිපත් කරා. නිකං කවදාකවත් දුන්නේ නැහැ. අදත් පොලියක් එක්ක තමයි මේ දෙන්නේ. මේක ආධාරයක් නෙමෙයි. මේක ණයක්. ඒකට IMF එක රටක මූල්‍ය කළමනාකරණය වැටිච්ච අවස්ථාවවලදී යම් යම් උපදෙස් දීලා ඒ මැදිහත් වීම කරනවා. ඒතර ඒව ගන්නවද ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ රටේ ආණ්ඩුව. ඒතර වත්පන් ආණ්ඩුව අද මේ කොන්දේසි සියල්ලටම එකඟ වෙලා තමයි අද මේ ඩොලර් මිලියන 2.2 බිලියන 2.9කට එකඟ වෙන්නේ. එතකොට අපේ රටේ ජනතාව මත විදුලි බිල වැඩි කරලා, තෙල් මිල වැඩි කරලා, ගෑස් මිල වැඩි කරලා රුපියල් 1495ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ අද රුපියල් 4743ට නැග්ගේයි. කොස් රිකවරි එනර්ජි ප්‍රයිසිං IMF එකේ කොන්දේසි. අද මේ රටේ ජනතාව ගෑස් සිලින්ඩරේ රුපියල් 4700කට ගන්නේ මේ කොන්දේසි නිසා. ජනතාවට පීඩාවට පත් වෙලා තියෙන කොන්දේසි වලින්. අද මුළු රටේම ජනතාවගේ විදුලි බිල වැඩි වෙලා තියෙන මේ කොන්දේසි වලින්. ඒ විදුලි බිල වැඩි වුණාම සෑම සියලු භාණ්ඩයක මිල ආපව වැඩි වෙනවා. ඒ தත්ත්වය උදා කරේ මේ කොන්දේසි වලට යටත් වීම. ඒ නිසා IMF එකට යනකොට ඩෙට් සස්ටේනබිලිටි එක ගැන ඒගොල්ලෝ අපෙන් පෑන්නේ කිල්ලුවා. අපි ඉස්සෙල්ලම ගියේ හිස්සතින් ගිහලා නිව්යෝක් වල පළවෙනි සාකච්ඡාව කරේ. ඒගොල්ලෝ ඇහුවා කොහොම යාළගේ ඩෙට් සස්ටේනබිලිටි ප්‍රෝග්‍රෑම් එක කියලා. ප්ලෑන් එක කියලා. දෙන්න ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ දුන්න ප්ලෑන් එක. අපිට සිද්ධ වුණා ඒ ප්ලෑන් එකට යටත් වෙන්න. ඒකයි මෙතන තියෙන වැරද්ද. අපිට පූර්ව සැලසුමක් තිබුණා නම් අපේ ණය ප්‍රතිවිගතකරණය කිරීම පිළිබඳව අපි කොහොමද ඩෙට් සස්ටේනබිලිටි ඇති කරගන්නේ? ඒකට අපේ තියෙන ෂෝට් ටර්ම් ලෝන් ටර්ම් ප්ලෑන් එක මොකද්ද කියලා අපි ඉදිරිපත් කරා නම් මේ කොන්දේසි වලට යටත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි ඉස්සතින් ගිහිල්ලා ඒගොල්ලෝ කියන කොන්දේසි වලට යට වෙලා අද මුළු රටේම ජනතාව පීඩාවට පත් කරලා තියෙනවා. මේ පීඩාවට පත් කරලා අද අපිට පොවුනවා තිත්ත කසායක් විදිහට. ඇත්තටම ගත්තොත් මේක තිත්ත කසායකට වඩා මේක වහබොනවා වගේ වැඩක්. තිත්ත කසාය කියලා වසපානය කරන්න හොඳ නැහැ. එහෙම වසපානය කරොත් ඒක ජීවිතේ නැති වෙන අනතුරක් වෙනවා. සමහර අවස්ථාවලදී ආර්ථිකයේ බංකොලොත් වුණාම තිත්ත කසාය බොන්න වෙන එක ඇත්ත. හැබැයි ඒක ඉදිරිපත් වෙන්න ඕන රටේ පාලකයන්ගේ කැපකිරීමෙන් ප්‍රතිපත්ති මේ වෙනස කියලා. එහෙම නැතුව බංකොලොත් වෙච්ච රටට ගෙවා ගන්න බැරි ඩොලර් බිලියන 53 මතට තවත් බිලියන 3ක් එකතු කරලා තවත් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 7ක් ගන්න පුළුවන් කියලා පුරසාරම් ගොඩලා තවත් අපේ රටේ ජනතාවේ ණය මත ණය බර ජනතාව මත පැටවුවම ඒක ඒකෙන් ගැලවෙන උපක්‍රමයක් නෙමෙයි. ඒ නිසා හරි පැහැදිලි අද මේ සිද්ධ වෙලා තියෙන දේ. මෙවැනි උදාහරණ ලෝකේ වුණ තරම් තියෙනවා. බංකොලොත් වෙච්ච රාජ්‍යන් වලට IMF එක මැදිහත් වුණා. ග්‍රීසියට මැදිහත් වුණා. ආජන්ටිනාවට මැදිහත් වුණා. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලේ 2010 ග්‍රීසිය ණය ගත්තා. ඒකෙන් ගොඩ එන්න කියලා 2015 ගත්තා. තවත් ිර වුණා. තව ණය බර වැඩි වුණා. ඊට පස්සේ ආපහු 2016 IMF එකට ගියා. ඊට පස්සේ අර පරණ ණයයි එකතු වෙච්ච ණයයි කොන්දේසිත් එක්ක ආර්ථිකයේ මුළුමනින්ම කඩන් වැටුණා. පඩි ගෙව ගන්න බැරි තත්ත්වයක් වුණා. බැංකු කඩාගෙන වැටුණා. අන්තිමට මුළු ලෝකෙම බංකොලොත් වෙච්ච රාජ්‍යයක් බවට එදා ග්‍රීසිය පත් වුණා. ඊට පස්සේ එවැනි තත්ත්වයක් තියද්දිත් 2018 ආපහු IMF එකට ගියා. මේ වැරද්ද දිගින් දිගටම කරනකොට හිටපු මුදල් ඇමතිවරයා යානිස් වරුෆ්කිස් කියන මුදල් ඇමතිවරයා ඉතා පැහැදිලිව කිව්වා, දැන් අපි IMF එක කොන්දේසි වලට යටත් වෙලා අපි ආර්ථිකය වටගෙන තියෙන්නේ. තවදුරටත් මේ කොන්දේසි වලට යටත් වුණොත් තවත් මේ රටේ ආර්ථිකය වැටෙනවා. ඒ නිසා මෙතනින් එහාට යන්න එපා කියලා. නමුත් ඒක අහන්න නැතුව අගමැතිවරයා නැවත IMF කොන්දේසි වලට යටත් වෙලා ණය මුදලක් ගත්තා. මුදල් ඇමතිවරයා ඉල්ලාස් වුණා. අවසානයේ ග්‍රීසිය ගොඩ ගන්න IMF එකට බැරි වුණා. අවසානයේ මොකද වුනේ? IMF ආයතනය ග්‍රීසියේ ජනතාවගෙන් සමාව ඉල්ලුවා. තමන් කරපු වැරද්දට ග්‍රීසිය ආර්ථිකය ගොඩ ගන්න ගිහිල්ලා තවත් කඩා වැට්ටුවා. ඒ කරපු වැරද්දට IMF එකට සිද්ධ වුණා සමාව ගන්න ග්‍රීක ජනතාවද. ඒ අත්දැකීම් ලෝකෙ අපිට තියෙනවා. IMF එක අපි සමාජිකත්වයේ දරන ඒ නිසා මූල්‍ය අර්බුදයකදී IMF එකේ සහයෝගය ගන්න එක වැරද්දක් නෙමෙයි. අපි කවදාකවත් ඒක වැරද්දක් කියලා කියන්නේ නැහැ. වැරද්ද තියෙන්නේ අපේ රටේ ආණ්ඩුවට සැලැස්මක් නැතිකම හින්දා. ඒ අයගේ කොන්දේසි වලට යට වෙලා ඒ කොන්දේසි මේ රටේ ජනතාව මත පීඩාවක් බරක් විදියට පතිත කරන එකට. අන්න එතනයි මෙතන ගැටලුව තියෙන්නේ. අද උත්සාහ කරනවා විවිධ මත හදලා මේ IMF එකෙන් මුළු ආර්ථිකයම ගොඩ යනවා. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ප්‍රතිර්භූත වෙනවා. දැන් ආපහු ප්‍රශ්න නැහැ කියලා පෙන්වන්න ඉතිහාසය අපි අත්දකින් දැකලා තියෙනවා. හොඳම අවස්ථාව තමයි අවුරුදු 30ක් තිබිච්ච යුද්ධේ. යුද්ධය අවසන් වුණාම රටේ ආර්ථිකය හදන්න ඉතාම අනගි රත්තරන් අවස්ථාවක් ආවා. එදා යුද්ධය ඉවරන වෙලාවේ කිරිබත් කාලා ප්‍රතිඥා පත්තු කරලා ප්‍රීති ඔල්ලරස සහන් නගල මොකද්ද කිව්වේ? දැන් ඉතින් යුද්ධ ඉවරයි, අපේ රටේ ආර්ථිකය සුරපුරයක් කරන්න පුළුවන් කියලා කිව්වා. රටේ ජනතාවත් බලාපොරොත්තු වුණා.
Honorable member, you have 2 more minutes.
නමුත් අන්තිමට සිද්ධ වුණේ මොකද්ද? රටේ ආර්ථිකය තිබ්බටත් වඩා බංකොලොත් තත්ත්වයට පත් වුණා. කෝවිඩ් වසංගතයෙන් මිදුණට පස්සේ පුරසාරම් දෙඩුවා. දැන් කෝවිඩ් අවසාන රටේ ආර්ථිකය හොඳයි කියලා. හැබැයි තිබ්බටත් වඩා තත්ත්වය බරපතල වුණා. ඒ නිසා ඉතිහාසයේ අපි මේ වගේ සන්තෝෂ වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම අපිට ඇත්තටම අවස්ථාවක් තිබුණ රට ගොඩ ගන්න අපි ගොඩ ගත්තේ නැහැ. මේ වංචාව දූෂණය නාස්තිය නතර කරන්නේ දැන් මුදල් ඇමතිවරයා කියනවා එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ නීති රීති අපි ගේනවා වංචා විමර්ශන වංචාව දූෂණ නවත්තන්න කියලා. ඉස්සෙල්ලාම මුදල් ඇමතිවරයා රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කොල්ලකාපු තමන්ගේ ගෝලයා අර්ජුන මහේන්ද්‍රගෙන් අල්ලලා පෙන්නන්න පුළුවන් නම් හෙට පෙන්නන්න. දැන් මේ රටේ ආර්ථිකයේ බංකොලොත් කරපු කෝටි 1200ක් රටට අහිම කරපු මහා දැවැන්ත හොරකම මහ බැංකුව කොල්ලේ ඒක සිද්ධ කරපු අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලගන්න බැරුව එයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතුව දැන් අපිට ඇවිල්ලා කියනවා IMF එකේ කොන්දේසියක් තියෙනවා වංචා දූෂණ නවත්තන්න. අපි ඒකට නීති රීති අනපනත් ගේනෝ. මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. තමන්ගේ කැබිනට් එකේ ඉන්න අපරාධකාරයෝ කප්පංකාරයෝ ළඟම තියාගෙන මේ වංචාව දූෂණ නතර කරන්න පුළුවන්. අදත් මේ වෙනකොටත් අර එයාපෝට් එකේ ඊ ගේට් 4ක් දාන්න මෙච්චර සල්ලි නෑ දුප්පත් බංකොලොත් කියලා කියන වෙලාවේ එයාපෝට් එකේ ඊ ගේට් 4ක් දාන්න ඩොලර් මිලියන 2ක් දෙනවා. ඒ ඩොලර් මිලියන 2කට කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් දෙන්නේ කාටද? තමන්ගේ පරණ හොඳම යාළුවට, කනේ කරාඹු දාන යාළුවට. ඒ යාළුව තමයි ඩොලර් ලක්ෂ 800ට කරන්න පුළුවන් ව්‍යාපෘති. යුරෝපයේ ගොඩක් රටවලින් ඒ සඳහා ඇනුම් කරලා තියෙද්දි
honorable member your time is over
ඩොලර් මිලියන 2කට එක දෙන්නේ කෝටි 75කට දෙනවා ව්‍යාපෘතිය කෝටි 30කින් කරන්න පුළුවන්කම තියෙද්දි මේ අද වංචා දූෂණ නවත්තනවා කියලා කියන කට්ටිය ඉතින් අද මේ භාවිතාවෙන් ඒක ඔප්පු කරන්න නැතුව අද IMF එකේ කොන්දේසි වලට යටත් වෙලා ඒව ඉෂ්ට කරයි කියන එක මේ රටේ ජනතාව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ ඒ නිසා කරු මුලාසර අරුඩ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා මේක IMF මේ පාරිකේ පෙන්නලා ජනතාව නිර්වින්දනයට ලක් කරලා මෝහනයට ලක් කරලා ඇස්බැඳුම් පෙන්නලා ඒ ජනතාව නිදාගත්ත වෙලාවේ ජනතාවගේ ඇඳුම් ටිකත් උනාදාන වැඩක් මේ කරන්න යන්නේ නැගිටලා බලනකොට ඇහැරලා බලනකොට අනන් හිටපු ඇඳවත් ඇඳිවතත් නැහැ නිර්වින්දනයට ලක් කරලා මේකේ මෝහනයට පත් කරලා ජනතාව නිදාගන්න ඇරලා ජනතාව මත තවත් බරපටවල ණයගුලි පටවල මේ රටේ ආර්ථිකය තවත් කඩවැට්ටීමේ ආරම්භයක් මේ තියෙන්නේ තව අවුරුද්දකින් දෙකකින් අපිට ඒකේ ප්‍රතිඵල බලන්න පුළුවන් ඒ වරද අපරාධය කරන්න එපා කියන එක නැවතත් අවධාරණය කරමින් මානතර වෙනවා